ආයුබෝවන් දරුවනි, වෙනදා වගේම ඔබට 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂය තුලින් ඔබ හමුවට එනවා ගා දෙල්ලව මහාවිද්‍යාලයේ බුද්ධ ධර්මයේ විෂය භාර දිනේෂ් කුරුතුමන්. පුතේ, අපි මීට පෙරදී කතා කරන්න යෙදුන පාඩම් කිහිපයක් පිළිබඳව නැවත අපි මේ ඔබව සම්බන්ධ කරගන්න යෙදෙන්නේ. 11 වසර බුද්ධ ධර්මයේ 8 පාඩම. ඒ කියන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු. දියුණුවේ හා පිරිහීමේ දොරටු. පුතේ, අපි හැමෝම දියුණුවට සහ පිරිහීමට පත් වෙනවා. දැන් අපි දැකලා තියෙනවා කාලයකදී පුද්ගලයෝ දියුණු වෙනවා. තවත් කාලයකදී සමහර පුද්ගලයෝ නැත්නම් ඒ පුද්ගලයෝම පිරිහීමට පත් වෙනවා. එහෙනම් මේ පිළිබඳව විග්‍රහයක් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ පිළිබඳව අපිට පෙළ පොත අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වෙනවා. පුද්ගලයෙක්ගේ මෙලව දියුණුවට අදාළ වෙන කරුණු කිහිපයක් මෙන්න මේ පාඩම තුලදී පැහැදිලි කරනවා. පුද්ගලයෙක්ගේ මෙලව දියුණුවට අදාළ කරුණු කිහිපයක්. ඒ පිළිබඳව පැහැදිලි කරන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ පරාභව සූත්‍රය. එහෙනම් පුද්ගලයෙකුගේ දියුණුවට අදාළ වන කරුණු පිළිබඳව සූත්‍ර දේශනා 3 තුලදී අපි පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එම සූත්‍ර දේශනා තමයි දරුවනි හොඳට මතක තියාගන්න, ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව, මහා මංගල සූත්‍ර දේශනාව, පරාභව සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනා තුලින් ඔය දරුවන්ට හොඳට කටට හුරු සූත්‍ර දේශනාවක් තමයි දරුවනි මහා මංගල සූත්‍ර දේශනාව. ඒතර මතක තියාගන්න වෙන්නේ අපිට ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව සහ පරාභව සූත්‍ර දේශනාව. දරුවනි, මෙන්න මේ මෙලව හිතසුව පිණිස බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට දෙන්නේ දීඝජානුකෝලිය පුත්‍රයාට. ව්‍යග්ගපජ්ජ වංශික දීඝජානුකෝලිය පුත්‍රයාටයි මේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට දෙන්නේ. බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගියපු මේ දීඝජානුකෝලිය පුත්‍රයා බුදුහාමුදුරුවන්ට වැඳලා එකත් පස්ස ඉඳලා, එකක් පස්ස කියන්නේ එක් පැත්තකට වෙලා වාඩි වෙලා බුදුහාමුදුරුවන්ට මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ස්වාමීනි, අපි පස්කම් සුව අනුභව කරමින් අඹුදරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විල උන් භාවිත කරමු. රන් රිදී මසු කහවණු ඉවසමු. ස්වාමීනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා කියලා. කවුද මේ පැහැදිලි කරන්නේ? දීඝජානුකෝලිය පුත්‍රයා. කවුරු අරඹයාද? බුදුහාමුදුරුව අරඹයා. මෙන්න මේ බුදුහාමුදුරුවට පැහැදිලි කරපු කාරණය දීඝජානුකෝලිය පුත්‍රයාගේ පැනයට බුදුහාමුදුරුව පිළිතුරු දෙනවා. මෙලොව හිතසුව පිණිස කාරණා කිහිපයක් පැහැදිලි කරන්නට යෙදිලා. මොනවද මෙලොව හිතසුව පිණිස ඉදිරිපත් කරන කාරණා 4? අපිටත් මේ විභාගයේම සමත් වීම සඳහා නෙමෙයි, මේක ජීවිතය සමත් වීම සඳහාද භාවිත කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි මේ දේවල් තුල කරන්නේ විභාගය සමත් වීම විතරයි. හැබැයි විභාගය සමත් වීමම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ, ජීවිතය සමත් කරවීමන් සිද්ධ කරනවා. එනිසා බුදු ධර්මයේ විෂය පාස් වෙනවා කියන්නේ සම්මාන දෙකක් ලැබෙනවා. එකක් ජීවිත සම්මානය, දෙවෙනි සම්මානය විභාග සම්මානය. සම්මාන දෙකක් ඉලක්ක කරගෙන තමයි මෙන්න මේ බුද්ධ ධර්මයේ විෂය අපිට හදාරන්න වෙන්නේ. දරුවනි, බලන්න මෙලව හිතසුව පිණිස අදාළ වෙන කරුණුකාරණා 4 බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. අංක 1 උට්ටාන සම්පදා, අංක 2 ආරක්ක සම්පදා, අංක 3 කල්යාණ මිත්‍තතා, අංක 4 සමජීවිකතා. නැවත මතක් කරන්නම්, උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණමිත්තතා සමජීවිකතා. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ දීගජාණු කෝලිය පුත්‍රයාට බුදුහාමුදුරෝ දේශනා කරපු මෙලොව හිතසුව පිණිස අදාළ වන කාරණා හතර. යන්න හදන්නේ පළවෙනි කාරණය විග්‍රහ කරන්න. උට්ටාන සම්පදා වචනයෙන්ම මේක අර්ථය අල්ලගන්න පුළුවන්. උට්ටාන සම්පදා උත්සාහවන්තව මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. උට්ටාන විරියාදිගතේහි බාහාපල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේ ධම්ම ලද්දේහි. උට්ටාන විරියාදිගතේහි නැගී සිටි වීරයෙන් යුක්තව බාහාබල පරිචිතේහි දෑත දෙපේ වෙහෙසවල සේදා වක්කිත්තේහි දහඩියමුගුරු වගුරවල මෙන්න මුදල් හොයන්න, මෙන්න ධනය හොයන්න, මෙන්න රස්සා කරන්න, ඒ තුළින් ලබන්න පුළුවන් උපයන දේ ධාර්මික වෙන්න පුළුවන් කියන බව පැහැදිලි කරන්නට යදනම්. එනම් කාරණය පැහැදිලි කරන රැකියාවක් කරනකොට උත්සාහවන්ත, ඒ කියන්නේ උට්ටාන විරියාදිගතේහි දෑතේ මහන්සියෙන් බාහාබල පරිචිතා දහඩිය හෙලා සේදා වක්කිත්තා ධම්මිකා ධාර්මිකව ධනය උපයන්න කියන බව පැහැදිලි කරන්නට යදනවා. එනම් එවිනි ආකාරයෙන් උට්ටාන සම්පදා එවිනි ආකාරයෙන් ධනය උපයන්න ඕන කාරණා කිහිපයක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ උට්ටාන සම්පදා කියලා පැහැදිලි කරන්නේ උත්සාහයෙන් ධනෙ ඉපෙයිම. එහෙනම් උත්සාහයෙන් ධනෙ ඉපෙයිම කරන්න ඕන ධාර්මික රැකියා හයක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ධාර්මික රැකියා හයක්. දරුවනි, එහෙම පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ ධාර්මික රැකියා පහක් පැහැදිලි කරනවාසේම නොකළ යුතු වෙළඳාම් සහ නොකළ යුතු වෙළඳ ක්‍රම පිළිබඳවත් පැහැදිලි කරනවා. කරන්න එපා කියලා තියෙන සමහර වෙළඳාම් අද සමාජයේ ජනප්‍රියම වෙළඳාම් බවට පත් වෙලා තියෙන මේ වෙළඳාම්. ඒ වගේම සමහර වෙළඳ ක්‍රම කරන්න එපා කියලා. නමුත් අද සමාජයේ ජනප්‍රියම වෙළඳ ක්‍රම බවට පත් වෙලා තිබෙන්නේ අන්නේ කියනා වූ වෙළඳ ක්‍රම. එනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තියෙනවා ධාර්මික රැකියාවක අංග 6. මොනවද ඒ ධාර්මික රැකියා 6? කුෂිකර්මාන්තය. ඒක වෙන්න පුළුවන් හේන් ගොවිතැන වෙන්න පුළුවන්. මඩගොවි තැන වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයේ කුෂිකාර්මික කටයුතු වල නිරත වීම මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟ කාරණය තමයි වෙළඳාම. ඒක වෙළඳාම කුමන ආකාරයේ හෝ වෙළඳාමක් වෙන්න පුළුවන්. යහපත් විදියට, කාටවත් තිරිහැරයක් නොවන විදියට, කාටවත් කරදරයක් නොවන විදියට, අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නොගෙන සිද්ධ කරන වෙළඳාම තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. ඒ වගේම ඒ කාලයේ ජනප්‍රියම කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා ගවයන් රක බලා ගැනීම. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ගවයා තරම් වටිනා සම්පතක් තවත් නැත. නත්ති ගෝ සමිතින් ධන. ගවය තමයි අපිටින් ලොකුම ධනය. ගවය තමයි අපිට තියෙන ලොකුම සම්පත. එහෙනම් ගවයන් රැක බලා ගැනීමත් එකල භාරතය තුල සිද්ධ වෙලා තියෙනවා. හතරවෙනි කාරණය තමයි දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවය. එදා භාරතය තුළ ආරක්ෂක සේවය නැත්නම් දුනු ශිල්පය ප්‍රගුණ කර අය හිටියා. ආරක්ෂා සේවය කරපු අය හිටියා. වර්තමානෙත් ආරක්ෂා සේවය අපි දැකලා තියෙනවා. එහෙනම් එවැනි සේවාවන් ධාර්මික සේවාවන් කියලා පැහැදිලි කරනවා. හැබැයි ඒ ධාර්මික බව රැඳෙන්නේ පුද්ගලයා කරන කටයුත්ත මත. තමන් කරන රැකියාවේදී අල්ලස් ගන්නව නම්, තමන් කරන රැකියාවේදී අයථා විදියට මුදල් උපයීමක් සිද්ධ වෙනව නම්, තමන් කරන රැකියාව තුළින් තවත් කාටවත් හිරිහැරයක් පීඩනයක් සිද්ධ කරනවා නම් ඒ ධාර්මිකත්වයෙන් තොර බව බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. ඊළඟ කාරණය තමයි රාජ්‍ය සේවය. මේ රාජ්‍ය සේවය කියලා පැහැදිලි කරන්නෙත් අර පෙර කිව් ආකාරයෙන්ම කාටවත් හිරිහැරයක් කරදරයක් නොකර සිද්ධ කරන රාජ්‍ය සේවය. ඊළඟ කාරණය තමයි වෙනත් ශිල්ප කර්මාන්ත. අපිට සිද්ධ කරන්න වෙනත් ශිල්ප කර්මාන්ත, හස්ත කර්මාන්ත, ප්‍රේස කර්මාන්ත ආදී වශයෙන් යොදා ගන්න පුළුවන්. එහෙනම් උට්ටාන සම්පදා උත්සාහවන්තව ධනෙ උපයා ගැනීම. එහෙනම් ධනෙ උපයන්න ඕන කොහොමද? කුෂිකර්මාන්තය තුළින්, වෙළඳාම තුළින්, ගවයන් රැක බලා ගැනීම තුළින්, දුනු ශිල්පය හෙවත් ආරක්ෂක සේවය තුළින්, රාජ්‍ය සේවය, ඒ වගේම වෙනස් ශිල්ප කර්මාන්ත තුළින්. දෙවෙනි කාරණය මෙලෝ හිතසුව පිණිස දේශනා කරපු ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියන්නේ අර මහන්සියෙන් උපයාගත්තු එහෙමත් නැත්නම් උට්ටාන සම්පදාව තුලින් උපයාගත්තු ධනය. ආරක්ක සම්පදා කියන්නේ ආරක්ෂා කර ගැනීම. එනම් උපයාගත් ධනය ආරක්ෂා කර ගැනීමයි මේ ආරක්ක සම්පදා කියලා පැහැදිලි කරන්නේ. ආරක්ක සම්පදා යටතේ ධනය විනාශ වී යා හැකි ක්‍රම හතරක් තියෙනවා. ඒ කියන්නේ අපි උපයගත්තු ධනය සල්ලි දේපල විනාශ වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. විනාශ වන ක්‍රම හතරයි. ඒ හතරෙන් ආරක්ෂා කරගන්න ඕන. මොනවද ඒ ක්‍රම හතර? රජයට අයත් වීම. සමහර වෙලාවට රජයේ නොඑක් ආකාරයෙන් අත්පත් කරගන්න පුළුවන්. එන රජයට අයත් වීම. ඒ කාලය තුලදී රජයට පවරා ගැනීම සිද්ධ කරනවා. සමහර ධනය, සමහර දේපල, සමහර වතු පිටිඩකඩම් රජයේ විසින් ಭಾರತೀಯ සමාජය තුල රටේ රජතුමා විසින් පවරා ගන්නවා. එන රජයට අයත් වීමක් සිද්ධ වෙනවා. ඊළඟ කාරණය තමයි සොරුන් විසින් පැහැරගෙන යනු ලබනවා. දැන් අද වර්තමාන සමාජය තුලත් ඒක වෙනවා. gedara api raskara danaya seppuwaka almariyeka dala tiyena kota api eliyata bahinakan indala seppuwa pitin karatiyan yanawa. almariya pitin karatiyan yanawa. horu gedetta panla. samahara welawata athe kane kare tibunu dewal galawagena yanawa soru visin. ena edath e aakare soru hitiya අදත් එවැනි ආකාරයේ සොරු ඉන්නවා. එහෙනම් සොරුන් විසින් පැහැරගෙන යාමක් සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් ආරක්ෂා කරගන්න ඕන. ඊළඟ කාරණය තමයි ගින්නෙන් හා ජලයෙන් විනාශයට පත්වීම. දැන් බලන්න අපි එකතු කරපු සල්ලි මහා ජල ගැල්මක් ඇවිල්ලා විනාශ වෙලා යන්නේ නැද්ද? ඒ වගේම අපි එකතු කරපු මිල මුදල්, යාන වාහන, වතු පිටි මේ සියල්ල ගිනි ගැනීමකින් විනාශ වෙලා යන්නේ නැද්ද? එහෙනම් උපයාගත්තු ධනය ආරක්ක සම්පදා යටතේ ගින්නෙන් හා ජලයෙන් විනාශ වීමට නොදී ආරක්ෂා කරගන්න ඕන. වැදගත්ම කාරණේ ආරක්ක සම්පදා යටතේ ගැනෙන තමා ප්‍රිය නොකරන අයට අයත් වීම. තමා ප්‍රිය නොකරන පාප මිත්‍රයන්ට අයත් වෙනවා. පාප මිත්‍රයෝ අපිට ලං වෙලා අපේ ධනෙ අරගන්නවා. එහෙනම් එවැනි පුද්ගලයන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. එහෙනම් ආරක්ක සම්පදා යටතේ උපයාගත් ධනෙ ආරක්ෂා කර ගැනීම වෙන්න ඕන. කාගෙන්ද ආරක්ෂා කරගන්නේ? රජයට අයත් වීමෙන්, සොරුන් විසින් පැහැර ගැනීමෙන්, ගින්නෙන් හා ජලයෙන් විනාශයටපත් වීමෙන්, තමා ප්‍රිය නොකරන අයට අයත් වීමෙන්. ඒ වගේම ධනය මැනවින් ආරක්ෂා කර ගැනීම පැහැදිලි කරනවා ආරක්ක සම්පදා කියලා. තුන්වෙනි කාරණය තමයි කල්යාණ මිත්‍තතා. මෙලව හිතසුව පිණිස අදාළ වන තුන්වන කාරණය කල්යාණ මිත්‍තතා. කල්යාණ මිත්‍තතා කියලා පැහැදිලි කරන්නේ කල්යාණ මිතුරු ඇසුර. දැන් අපි හැමෝම ආශ්‍රය කරන මිතුරෝ කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕන. අපි කල්යාණ මිත්‍රයෝ නැතුව පාප මිත්‍රයෝ දරුවනේ ආශ්‍රය කරා නම් අපි උපයන ධනෙ අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ධනෙ අපිට විනාශ වෙනවා. කලන මිතුරු ඇසුර අපි හැමෝටම වැදගත් වෙනවා. ධනෙ විතරක් නෙමෙයි අපේ ජීවිතයටත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න වැදගත් වෙනවා. අපේ සමාජයට වැදගත් වෙනවා. බලන්නකෝ අපි ජීවත් වෙන ගමේ කල්යාණ මිත්‍රයෝ නැතුව පාප මිත්‍රයෝම හිටියන. ඇති වැඩක් තියනවද? ඇති වැඩක් නැහැ. ඒ නිසා අපි හොඳ යහපත් මිතුරු ඇසුර වැදගත් වෙනවා. යහපත් මිතුරු ඇසුර කිරීම හරිය වැදගත්. එනිසා තමයි බුදුහාඳුරු පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍තතා කියලා. බලන්නකෝ කලන මිතුරේ ඇසුරු කිරීම තුලින් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. මොනවද මේ? වචී පරම, අඤ්ඤු දත්තුහර, අනුප්‍රිය බාණී, අපාය සහායක. මෙන්නේ මේ අයට කියනවා මොන මිත්‍රයෝද? පාප මිත්‍රයෝ, අපාය සහායක මිත්‍රයෝ. අඤ්ඤු දත්තුහර, අනුප්‍රිය බාණී, අපාය සහායක, වචී පරම, මෙවැනි මිත්‍රයෝ පාපී මිත්‍රයන් වශයෙන් පැහැදිලි කරනවා. ඊළඟ මිත්‍රයන් අපි පැහැදිලි කරනවා කලන මිතුරු කියලා. කවුද මේ කලන මිතුරු වෙන්නේ? උපකාරක, උපකාර කරන්නව බලාපොරොත්තු වෙන. සමාන සුඛ දුක්ඛ, දුක සැප දෙකෙහි සමව ළඟ ඉන්න. අත්තක්කාය, අභිවෘද්ධියම බලාපොරොත්තු වෙන. අනුකම්පක, අනුකම්පා කරන. අන්න එවැනි ආකාරයේ කල්යාණ මිතුරු ඇසුර අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ මෙලව හිතසුව පිණිස අදාළ වෙන හතරවෙනි කාරණය තමයි සමජීවිකතා. සමජීවිකතා කියන කාරණය. සමජීවිකතා කියන්නේ අයවැය දෙක සමව පවත්වාගෙන යාම. මොකද දරුවනි, අයවැය දෙක තුලනය කර මනාව පවත්වාගෙන යාම. එහෙනම් අපිට කාරණයක් පැහැදිලි වෙනවා. අඩු ආදායමක් තිබිලා වැඩියෙන් වියදම් කරන්න හොඳත් නෑ. වැඩි ආදායමක් තිබිලා අඩුවෙන් වියදම් කරන්න හොඳත් නෑ. මම පුංචි උදාහරණයක් තුලින් මේක පැහැදිලි කරන්න. දරුවනි, ගංගාවකට වතුර ගලාගෙන ගංගාවක් තුලින් වතුර ගලාගෙන එනවා වැවකට. මේ වැවට එන්නේ එක ගංගාවක් තුලින් නම්, ඒ ගංගාව තුලින් ලැබෙන වැවට ලැබෙන වතුර ටික එක් කර ගන්න ඕන. හැබැයි මේ එක් කරගන්නු ජලය අපි පිට කරන්න ඕන, එළියට දාන්න ඕන. අර ගංගාවෙන් එන ජලයට වඩා වැඩි ප්‍රමාණයක්ද අඩු ප්‍රමාණයක්ද? අර ගංගාවෙන් එන ජලයට සමාන ප්‍රමාණයක් තමයි අපි පිට කරන්න ඕන. ගංගා දෙහිකින් වතුර එනවා නම් එක සරෝවකින් වතුර පිට කරලා හරියන්නේ නැහැ. එහෙමනොත් එන්නේ වැව් බැම්ම කඩාගෙන යන්න පුළුවන්. එහෙම නැතුව වැව් දෙහෙක් ගංගා දෙහිකින් එක වැවකට ජලය ඇවිල්ලා එක සරෝවකින් පිට කරලා හරියන්නේත් නැහැ. එක ගඟකින් ජලය ඇවිල්ලා වැවට සරෝව දෙහිකින් පිට කරලා හරියන්නේත් නැහැ. ඒ කියන්නේ සමව මේ දේ සිද්ධ වෙන්න ඕන. අපිට කාරණා පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අඩු ආදායම වැඩි වියදම සිද්ධ කරන පුද්ගලයන් උදුම්බර කාදිතයන් කියලා. ආදායම් බොහොම අඩුයි. දැන් අපි සමාජය තුළ අපිට ගැටෙන ඕන තරම් මෙහෙමයි. දරුවන්ට දැකලා ඇති ගෙවල්වලදී තමන්ගේ ඥාතීන්, තමන්ගේ වැඩිහිටියන්, අසල්වාසීන් මෙන්න මෙවැනි ආකාරයේ වියදම් කරන අය දවසර ලැබෙන්නේ ආදායම් බොහොම සීමිත වූ මුදලක්. හැබැයි වියදම ඒ වගේ දෙගුණයක් වෙන්න පුළුවන්, තුන්ගුණයක් වෙන්න පුළුවන්. බොහොම අඩු ආදායමක් ලැබිලා වියදම් වැඩි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන එහෙම කරන්න එපා කියලා. සමව ආදායමට සමව වියදම සකස් කරගන්න ඕන. දැන් බලන්න සමහර තැන්වල අපි අන්තර්ජාලය තුළ දකිනවා. මොකද මේ කාලය තුළ අන්තර්ජාලයක් බහුලව භාවිත කරන නිසා ගෙදර බොහොම පොඩි. හැබැයි ගෙදර තියෙන ටීවී එක හරි ලොකුයි. සමහරලාට ගේන් එකයි ටීවී එක. හේතුවයි ආදායම අඩුයි වියදම් වැඩි. නේ? තාත්තගේ පඩිය රුපියල් 1000යි දවසට, පුතා දාන සපත් දෙක 1500යි. බලන්නකො ආදායමට වඩා වියදම වැඩි. එනිසා එවැනි අය හඳුන්වනවා ධර්මයේ තුල උදුම්බර කාදිතයින් කියලා. ඒ වගේම වැඩි ආදායම, ඒ වගේම අඩු වියදම. ආදායම වැඩි, හැබැයි බොහෝම පොඩ්ඩයි වියදම් කරන්නේ. වියදම් කරන්නේම නැත්තරම් විශාල ආදායමක් ලැබෙන දවසට, හැබැයි වියදම් බොහොම අඩුයි. එවැනි අය බුද්ධහම තුල හඳුන්වන්නේ අජද්දු මාරිත කියලා. එහෙම සිටුවරුත් ඉඳලා තියෙන ලොකු ආදායම් තියෙන සිටුවරු නොකා නොබී ජීවත් වෙච්ච අය ඉඳලා තියෙනවා. එහෙම සිටුවරු අදත් සමාජය තුල අපිට මෙවැනි ආකාරයේ පුද්ගලයන් දැකගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ආදායමට සරිලන වියදමස් සකස් කරගන්න ඒ කාරණය තමයි සමජීවිකතා කියලා පැහැදිලි කරේ. එහෙනම් අපි මේ පාඩම තුල මෙන්න මේ කාරණා පිළිබඳවයි සාකච්ඡාවට බඳුන් කරන්ට යෙදුනේ. දියුණුවේ හා පිරිහීමේ දොරටු පිළිබඳව කතා කරගෙන ආවේ. ඒ දියුණු වීමේ සහ පිරිහීමේ දොරටු තුල බුදුහාමුදුරුව දීඝජානු කෝලිය පුත්‍රය අරඹයා පැහැදිලි කරනව කාරණා කිහිපයක් පිළිබඳව. මෙලෝ හිත සුව පිණිස මොනවද ඒ කාරණා හතර? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. කාරණා කිහිපය ඔන්න ඔය ආකාරයෙන් විග්‍රහ කරනවා. උට්ටාන සම්පදා කියන්නේ උත්සාහයෙන් ධන ඉපයීම. ඒ සඳහා රැකියා හයක් දේශනා කරනවා. ඒ වගේම ආරක්ක සම්පදා කියන්නේ උපයාගත් ධනය ආරක්ෂා කර ගැනීම. ඒ සඳහා ආරක්ෂා කරගන්න ඕන ක්‍රම හතරක් දේශනා කරනවා. කල්යාණ මිත්‍රතා කියලා පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම. එහෙනම් කල්පාප මිත්‍රයෝ බැහැර කරලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට යොමු වීම. සමජීවිකතා, සමජීවිකතා කියන්නේ අයවැය දෙකව සමව පවත්වාගෙන යාම. මෙන්න මේ කාරණා පිළිබඳවයි අපි මේ පාඩම තුලදී, මේ කාල වේලාව තුලදී කතා කරන්න යෙදුනේ. අපි ඊළඟ දවස තුල තවත් සූත්‍ර දේශනා දෙකක් තියෙනවා. මහා මංගල සූත්‍රය සහ පරාභව සූත්‍රය. මෙන්න මේ කාරණා කරුණු පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමු. සියලු දෙනාට ආයුබෝවන්.